SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
අද සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම අපි ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවේ පසුගිය 12 වෙනිදා සිදුවුණු තවත් විශේෂිත වූ කාරණාවක් මූලික කරගෙන සමාජීය මේ කාරණාව මේ වෙනකොට බෙහෙවින් කතාබහට ලක් වෙලා තියෙන කාරණාවක්. ඒ තමයි මීගමුව කුරුණ ප්‍රදේශයේදී සැක කටයුතු පිරිසක් ගමන් ගත්ත වෑන් රථ දෙකක් පරීක්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායගත් උත්සාහයේදී එම වෑන් රථයේ සිටි පුද්ගලයන් විශේෂ කාර්ය බලකා රථයට වෙඩි තබන ලැබුවා. මේක අපි පළවෙනි වතාවටයි ලංකාවෙන් අහන්නේ විශේෂ කාර්ය බලකා රථයකට වෙඩි තැබීමක් පිළිබඳව සැක කටයුතු පුද්ගලයන් විසින්. ඒ නිසා මේ කතාව සාමාන්‍ය ජන සමාජයේ විශේෂිත අවධානයට ලක්වුණු කාරණාවක් නිසා අපි මේ කතාවෙන් මෙහි තියෙන අලුත්ම තත්ත්වය විමසා බලමින් සාකච්ඡාව ආරම්භ කරමු. සුපුරුදු විදිහට මේ කතාබහට දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානම් වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
ඔව්, මීගමුව කුරුණ ප්‍රදේශයේදී සිදුවුණු මේ සිදුවීමේ සුළු මුළු අපි මුලින්ම දැනගෙන ඉඳිමු.
අපි දැක්කා පාතාල කල්ලේ සමාජිකයින් පිරිසක් ගමන්ගත් වෑන් රථයක් පිළිබඳව තොරතුරු ආරක්ෂක අංශවලට ලැබුණට පස්සේ ඔවුන්ව පරීක්ෂා කිරීමේ කටයුතු යොමු වෙලා තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකායට. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය එම වෑන් රථේ ලුහු බැඳලා ගිහිල්ලා වෙඩි හුවමාරුවක් සිද්ධ වෙලා තිබෙනවා. එම වෑන් රථයේ සිටි පිරිස පොලිස් විශේෂ කාර්ය බලකායට, පොලිස් විශේෂ බලකාය එම වෑන් රථයටත් වෙඩි තැබීමේදී පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබලා දැනට රෝහල්ගත කරලා තියෙනවා. ඒ අතරින් එක්කෙනෙක් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබනවා, තව කෙනෙක්ගේ තත්ත්වයේ බරපතලකම නිසා කොළඹ ජාතික රෝහලට මාරු කරලෙවල තියෙනවා දැඩි සත්කාරයකට. ඔහුගේ හිසට එල්ල වුණු ප්‍රහාරයක් නිසා අපිට ආරංචි වෙන විදිහට පහුගිය දිනවල කළුතර බන්දනාගාරයේදී පාතාලකල්ලි සමාජිකයෙක් වන සමයන් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ කටයුතු සැලසුම් කරාය කියලා පාතාල නායකයින් දෙදෙනෙකු පිළිබඳව කියන එකෙක් තමයි අංගොඩ ලොක්කා, අනෙක් කෙනා මාකදුරේ මදුෂ් කියන පුද්ගලයා. මදුෂ්ගේ ගෝලෙක් සහ ඌ ළඟින් ආශ්‍රය කරන පුද්ගලයෙක් මේ අතරින් එක්කෙනෙක් කියලා කියවෙනවා. මොකක් හරි සංවිධානාත්මක අපරාධ කටයුත්තක් සඳහා වූ ආයුධ සහිත වෑන් රථයෙන් ගමන් කරමින් සිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකායට මේ පිළිබඳව තොරතුරු ලැබිලා තියෙන්නේ. ඒ අනුව තමයි ලුහු බැඳලා ගිහිල්ලා වෙඩි තැබීම් සිද්ධ වෙලා කෙසේ හෝ 4 දෙනාම අත්අඩංගුවට ගන්න පොලිසිය සමත් වෙලා තිබෙනවා. අයින් දෙදෙනෙක්ගේ මුතුදීම අත්අඩංගුවට ගත්තා, දෙදෙනෙක් තුවාල ලැබුවා. තුවාල ලැබූ දෙදෙනා බන්දනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෑන් රථයේ තිබිලා ආයුධ කිහිපයක් සොයාගත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය. ඒ පිළිබඳව වීඩියෝ දර්ශනත් මේ වන විට මාධ්‍යයට නිකුත් වෙලා තිබෙනවා.
හොඳයි, අපි සාමාන්‍ය ජන සමාජයේ මහත් කැළඹීමට ලක් කරපු ඒ සිදුවීම පිළිබඳව මුලින් අවධානයට ලක් කළේ. අපි ඊළඟට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කාරණාව පිළිබඳව අවධානයට ලක් කරමු. ඔබ දන්නවා පසුගිය සතියේදී සිදුවුණු විශේෂිත සිදුවීම, විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා අමාත්‍ය දුරෙන් ඉල්ලා අසුනා ඔහුට එල්ල වුණු චෝදනා පිළිබඳව වන ඒ දීර්ඝ සංවාදයෙන් සහ සමාජීය සහ දේශපාලනිකව ඇතිවුණු ඒ පීඩනය හමුවේ අපි මේ රවි කරුණානායක අමාත්‍යවරයාගේ ඉල්ලා අසුවීම හා සම්බන්ධ කරුණුකාරණා අංශ කිහිපයක් කෙරෙහි විහිදුවාලන්නට මෙහිදී බලාපොරොත්තු වෙනවා. එකක් තමයි ඔහුගේ ඉල්ලා අසුවීමේදී ඔහු සිදු කරපු ප්‍රකාශ, ඉන් අනතුරුව විවිධ පක්ෂවල මත මේ හා සම්බන්ධව නැගෙන අතුරු කාරණා සහ මීළඟ විදේශ අමාත්‍යවරයා කවුරුන්ද කියන කාරණා සම්බන්ධයෙන් අපි එකින් එක කරුණු විමසා බලමු. මුලින්ම අවධානයට ලක් කරන්න කැමති රවි කරුණානායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදු කරපු විශේෂිත ප්‍රකාශය පිළිබඳව මෙහිදී ඔහු ඉදිරිපත් කරපු විශේෂිත කරුණු කාරණා අපි මෙහිදී කෙටියෙන් පැහැදිලි කිරීමක් කරමු.
ඔව්, පසුගිය දවසේ සමාජයේ කතාබහට ලක්ුණේ රවි කරුණානායක අමාත්‍යවරයා සහ අර්ජුන් ඇලෝසියස් ස්පර්චුවල් ප්‍රෙස්ටරිස් සමාගමේ හිමිකාරීත්වය දරන අර්ජුන් ඇලෝසියස් අතර මේ ගනුදෙනු සිද්ධ වුණේ කොහොමද කියන දේ සම්බන්ධයෙන් කරුණු කාරණා කතා වුණේ. රවි කරුණානායක අමාත්‍යවරයා ඒ පිළිබඳව ඔහුගේ පාර්ලිමේන්තු විශේෂ ප්‍රකාශයේදී අවධානය යොමු කරලා තිබුණා. ඔහු සඳහන් කරේ ඔහු ජීවත් වන බත්තරමුල්ල නිවසේ අලුත් වැඩියා කටයුත්තක් නිසා ඔවුන්ට තාවකාලිකව නිවසක් සොයා ගන්න සිද්ධ වුණා. එහිදී තමන්ගේ දියණිය මැදිහත් වෙලා තිබෙන මේ නිවස හොයා ගන්න නිවසේ හිමිකාරීත්වය දරන නයිල් විජිල සූර්යගේ දියණියත්, රවි කරුණානායක අමාත්‍යවරයාගේ දියණියත් පාර්සල් මිතුරියන් ඒ හරහා නයිල් විජිල සූර්ය මැතිතුමාගෙන් මේ නිවස කුලියට ගන්න කටයුතු සූදානම් කරා. නමුත් දේශපාලනඥයෙකුට ඒ නිවස දෙන්න නයිල් විජිල සූර්ය අකමැත්ත ප්‍රකාශ කිරීමත් එක්ක තවත් ඔවුන්ගේ ආලුවේ පුණු අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමක් කරහා මේ නිවස කුලියට ගැනීම සිද්ධ කළා. නමුත් පසු කාලේ මේ නිවස විකුණනවා කියලා දැනගත්තට පස්සේ තමන්ගේ පවුලට සම්බන්ධ ව්‍යාපාරික ආයතනයක් කරහා තමන්ගේ දියණිය මැදිහත් වෙලා මේ නිවස මිලට ගැනීම සිද්ධ කරා. එතකොට මේ මිතුරන් අතරේ සිද්ධ වෙච්ච නිවසක් මිලට ගැනීමේ ගනුදෙනුවක් තමයි මේක කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම මේ ආකාරයෙන් ජනාධිපති කොමිසමට ගිහිල්ලා සාක්ෂි ලබා දීම පිළිබඳ ඔහුගේ අවධානය යොමු කරලා තිබුණා. ඔහු ඇව්වේ ඉතිහාසයේ ඇමතිවරයෙක් කියා ඇමතිවරයෙකුට ගෑවුණු කෙනෙක්වත් කොමිසමක් ඉදිරියට කැඳවලා කටයුතු කරාද කියන දේ ඔහු අවධානයට ලක් කරා. ඒත් එක්කම බැඳුම් කර කොමිසමේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරපු අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රශ්න කරපු ආකාරය පිළිබඳව ඔහු ටිකක් නොකමැත්තෙන් කතා කරපු බවක් පේන්න තිබුණා. අවස්ථා කිහිපයකදී විනිශ්චයකරුවන් පවා මැදිහත් වෙලා ඔහුට අවවාද කරා ඒ වගේ ආවේගයෙන් ප්‍රශ්න අහන්න එපා කියලා. එතකොට රජය අමාත්‍යවරයෙක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී මොකද්ද තිබුණු ආවේගය කියලා ඔහු සඳහන් කළා. ඒත් එක්කම අපි දැක්කනේ අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථන දත්ත පිටු 8000ක පමණ දුරකථන දත්ත ප්‍රමාණයක් අරගත්තා. මේවා පැය 48 විමර්ශනය කරන්න නීතිපති දෙපාර්තමේන්තුව සමත් වීම පිළිබඳව ඔහුගේ අවධානය යොමු කරලා තිබුණා. කලින් ආණ්ඩුවෙන් හොරු අල්ලද්දිත් මේ කාර්යක්ෂමතාව තියාගන්න කියලා ඔහු ඉල්ලීමක් කරා. ඒකට ඔහු කිව්වේ මා උදාහරණයට ගන්න මගේ කාරණේ සම්බන්ධයෙන් මෙච්චර ඉක්මනට විමර්ශනය කරන්න ජනාධිපති කොමිසමට හැකියාව ලැබුණා නම් ඇයි පහුගිය ආණ්ඩුව හිටපු හොරු අපි හෙළි කරපු හොරු අල්ලන්න ඔවුන් මෙච්චර කාර්යක්ෂම වෙන්නේ නැත්තේ කියන ඉල්ලීම ඔහු සිද්ධ කරා. ජනාධිපතිවරයා පහුගිය ජනාධිපතිවරයාට ඉදිරිපත් වුණේ හංසයන් ලකුණෙන්. මේ හංසයන් ලකුණ චන්ද්‍රිල්ලන ජනාධිපතිවරයාට පොදු අපේක්ෂක විදියට ලබා දුන්නේ. මම අලුත් ආණ්ඩුව බලයට ගේන්න ලොකු කාර්යභාරයක් තමන් ඉටු කළා. ඉතින් ඒ නිසා මේ තමන්ට එල්ල කරන චෝදනා පිළිබඳ පදනමක් නැති බව ඔහු අවධාරණය කරා. ඒත් එක්කම ඔහු කිව්වේ මේ අවස්ථාවේ ආණ්ඩුවට සහ තමන්ට එල්ල වෙලා තියෙන චෝදනා පිළිබඳව පරීක්ෂණ කරන්න පහසුවක් වෙන්න රටටම ආදර්ශයක් වෙමින් තමන් ඉල්ලාස් වෙනවා කියලා අවසන් වශයෙන් ඔහු සඳහන් කළා. ඉතිහාසයේ සහ කාලය තමන්ට මේ තැන ලබා දෙයි කියන බලාපොරොත්තුවත් එක්ක තමයි ඉදිරිපෙළ මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරපු රවී කරුණානායක ඇමතිවරයා මන්ත්‍රීවරයෙක් විදිහට ගිහිල්ලා පසුපෙලේ අජිත් මාන්නක් පෙරුම නලින් බණ්ඩාර වැනි මන්ත්‍රීවරුන් නසුන් ගන්නා කෙළවරේ අසුනට ගිහිල්ලා සුන්ගත්තා. ඒ අනුව ඔහු තමන්ගේ විදේශ කටයුතු අමාත්‍ය දුරෙන් ඉල්ලා සුනා මේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී සිද්ධ කළා.
ඔව් මනෝජ්, දැන් ඇත්තටම මේ සම්බන්ධ වන තොරතුරු බොහෝ තොරතුරු අපේ ශ්‍රාවකයන් විවිධ මාධ්‍ය හරහා දැක තිබෙනවා වන්නට පුළුවන්. ඒ නිසා අපි බොහෝ දුරට මේ රවි කරුණානායක අමාත්‍යවරයාගේ පසුගිය හඬපට ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිනවා කාලය සම්බන්ධ විශාල අර්බුදයක අපි සිටින නිසා. ඇත්තටම මේ වෙනකොට පාර්ලිමේන්තුවේදී මේ වගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා විදේශ කටයුතු අමාත්‍ය ධුරේ නිල්ලා අසුණු අමාත්‍ය රවි කරුණානායක මහතා. ඊයේ ගිහිල්ලා හිටියා මහනුවර අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ඥානරත්න හිමිපාණන් බැහැ දකින්න. ඉන් අනතුරුව මාධ්‍යයට යම් කිසි වූ ප්‍රකාශයක් සිදු කළා. එම අවස්ථාවේදී ලබාගත් වීඩියෝ දර්ශන අපි මේ වෙනකොට SBS සිංහල වැඩසටහනේ Facebook පිටුවට ඇතුළත් කරලා තියෙන්නේ. SBS සිංහලීස් කියලා අපිව සර්ච් කරන්න අපිව ඉන්නවා SBS සිංහල වැඩසටහනේ Facebook පිටුවට. රවි කරුණානායක අමාත්‍යවරයා පූජ්‍ය වරකාගුඩ ඥානරත්න හිමිපාණන් වහන්සේ බැහැ දැකීමත් එහිදී සිදු කරපු ප්‍රකාශත් ඇතුළත් වන මේ වීඩියෝ පටය ඔබට දැක බලා ගන්නට පුළුවන්. අපේ අලුත්ම වාර්තාකරු මහනුවර සිට අපිට වීඩියෝ පට සහ තොරතුරු රගෙන එන නදීක බණ්ඩාර SBS සිංහල ගුවන්විදුලි අලුත්ම වාර්තාකරු විසින් සපෙන් ලද මේ වීඩියෝ දර්ශන ඔබට දැන් SBS සිංහල Facebook පිටුවෙන් දැක බලා ගන්නට පුළුවන්. අස්කිරි පාර්ශ්වයේ මහනාම හිමියන් බැහැ දැකයන් අනතුරුව මාධ්‍යයට රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර සිටියේ. මේ ආකාරයෙන් ටිකක් චෝදනා මුඛයෙන් තමයි ඔහු කතා බහ කරලා තිබුණේ.
මාව ආදර්ශයක් කරගෙන කටයුතු කරන්න පුළුවන් නම් පැය 48කින් කරුණාකර අනිත්‍යව තියාකාරීම කරන්න ආණ්ඩුවක සිටින අපට මේවා කරන්න පුළුවන්. මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ශක්තිය නැද්ද? මාස 28ක් මේව දැනගෙන තියාගෙන මේවට කල්යාගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් මම දැන් පෙන්නන්නේ ඒගොල්ලොන්ගේ දක්ෂතාවය කරුණාකරයටත් පෙන්නන්නේ. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ හැසුරුන ආකාරය අනිවාර්යයෙන්ම අපි ඉදිරියට ගෙනියනවා. මගේ මන්ත්‍රීවරු, මගේ නායකතුමාත්, අපේ පක්ෂයත් හරි වෙලාවට හරි තීන්දුව ගන්නවා. ඒ සම්බන්ධයෙන් මට කියන්න පුළුවන් අන්නේ ඒවා කැරකිලා යම් විදියකින් ওই කරන අයටත් ඔවටත් බලපන්න වේවි.
ඔව්, මේ සම්බන්ධව පක්ෂ වශයෙන් විවිධ මතවල සිටින වගකුත් අපිට පේනවා. අපි දැනගන්න කැමති විවිධ පක්ෂ වශයෙන් ගත්තාම කොයි කොයි මතයේද සිටින්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් කියලා.
විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමා තමන්ගේ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් මේ ඉල්ලාස්වීමෙන් පස්සේ තමන්ගේ අදහස් දැක්වුවා. ඔහු කිව්වේ පරීක්ෂණ වලට ආණ්ඩුව ඇඟිලි නොගහන බව පෙන්වන්න මේක හොඳම උදාහරණයක්. ඇමතිවරයා ඉල්ලාස්වීම කියලා එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ විවිධ අමාත්‍යවරු කිව්වේ මේක යහපාලනේ, මෙහෙම තමයි වැඩ කරන්නේ, මේ ආදර්ශයක් වෙන්න තමයි රවි කරුණානායක අමාත්‍යවරයා අසුනේ කියලා. ඊට පස්සේ අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ අදහස් පිළිබඳව විමසා බලද්දී ඔවුන් කිව්වේ ඉල්ලාසුනාට මදි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. සමහර වෙලාවට මේ සම්බන්ධයෙන් නෙල්ලවල තියෙන චෝදනාවලට නීතිය ක්‍රියාත්මක වීම ටික පස්සට දාන්න බදන්නේ මේ ඉල්ලාසු විම සිද්ධ කරේ නිසා ඉල්ලාසුනාට මදි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ජනතාව විමුක්ති පෙරමුණ කිව්වා. ඒත් එක්කම ඒකාබද්ධ විපක්ෂයත් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම අපි දැක්කා. ඔවුනුත් කියන්නේ ඇමති ධූරයෙන් ඉල්ලාස් වෙලා මදි, මෙච්චර අතටම අහුණු හොරකමක් කරලා තියෙද්දි මන්ත්‍රීකමෙනුත් අස් වෙන්න ඕන, මන්ත්‍රීකමක් දාලා යන්න කියලා තමයි ඒකාබද්ධ විපක්ෂය මේ ගැන අදහස් පළ කරේ. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන විපක්ෂය විදිහට කටයුතු කරන්නේ විපක්ෂ නායකවරයා දෙමළ සන්ධානයේ නායකවරයා. ඔහුත් මේ පිළිබඳව විශේෂ අදහසක් නොදැක්වීමත් කැපී පෙනෙනවා. අමාත්‍යවරයා ඉල්ලාසීම පිළිබඳව යම් සුබ ප්‍රතිමක් පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා කළා පමණයි. විපක්ෂ නායකවරයා කියලා කියන්නේ විශේෂයෙන් රටේ සියලු පක්ෂ නියෝජනය කරන විපක්ෂයේ කණ්ඩායමේ ප්‍රධානියා. ඔහු හැටියටත් මේ සම්බන්ධයෙන් සක්‍රිය වෙනම් ප්‍රකාශයක් කරනවා නම් අපි මෙතෙක් දැක්කේ නෑ දිල්රුක්ෂේ මේ සිද්ධිය සම්බන්ධයෙන්.
හොඳයි, මේ සිදුවීමත් එක්ක එළියටින අතුරු කාරණා මොනවද මනෝජ්?
මෙහිදී කියවෙනවා රවි කරුණානායක අමාත්‍යවරයා ඉල්ලා අසුනේ යම් කිසි කොන්දේසි ප්‍රමාණයක් මත ඔහු කියලා තිබුණා මාස තුනක් ඇතුළත බැඳුම් කර පරීක්ෂණ අවසන් කරන්න තියෙන ඉල්ලීම ඔහු සිද්ධ කරලා තිබුණා. ඒත් එක්කම තමන්ගේ ආයතනවල හිටපු සහ තමන් සතු කාර්ය මණ්ඩල ඉවත් නොකරන්න වගේ බලා ගන්න කියන ඉල්ලීම ඔහු කරලා තිබුණා. දැනටත් ඔහුගේ ආරක්ෂාව සහ කාර්ය මණ්ඩල ඉවත් කරලා නැහැ කියලා තමයි වාර්තා වන්නේ. ඒත් එක්කම ඔහුගේ ක්‍රියාකාරීත්වය යටතේ තිබුණු ආයතනවලට පත් කරපු අය දිගින් දිගටම වැඩ කටයුතු කරගෙන යනවා. ඒ නිසා යම් එකගතා කීපයක් මත තමයි මේ ඉල්ලාස් වීම සිද්ධ වුණේ කියලා. ඒකට තවත් කාරණයක් තමයි ඔබ දන්නවා අලුත් විදේශ අමාත්‍යවරයා පත්වීම පිළිබඳව ඉඟි පළ වෙනවා. බොහෝ දුරට අඟහරුවාද දවස විතර අලුත් විදේශ අමාත්‍යවරයා පත්වෙයි. හැබැයි මොහු ස්ථිර විදේශ අමාත්‍යවරයෙක් නෙමෙයි, වැඩ බලන විදේශ අමාත්‍යවරයෙක්. එනිසා රවි කරුණානායක ඇමතිවරයා ආයමත් දිවුරුන් දෙවිද දන්නේ නැහැ එවැනි ඉඟිත් මේ අතර පළ වෙනවා අපි දැක්කා. අලුතෙන් පත්වන විදේශ අමාත්‍යවරයා වැඩ බලන විදේශ අමාත්‍යවරයෙක් වීම හරහා.
ඔව්, අලුතෙන් පත්වන විදේශ අමාත්‍යවරයා ඔබ සඳහන් කරපු ආකාරයට කවුද කියන වගට නම් කිහිපයකුත් එක්ක එළියටයි එන්නේ. ඇත්තටම මේ වෙනකොට නිශ්චිතව තීරණයකට එළඹිලා තියෙන්නේ රජයේ විසින් කවුද මේ මීළඟ විදේශ අමාත්‍යවරයා කියලා.
ඊයේ දිනත් අපි දැක්කා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වසන්ත සේනානායක ඇමතිවරයාත් මේ පිළිබඳව මාධ්‍යයට කරුණු දක්වනවා. ඔහු කිව්වේ 100%ක්ම අපිට කවුද කියලා කියන්න බෑ, නමුත් බොහෝ දුරට අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් සාකච්ඡා කරලා තිලක් මාරපණ මැතිතුමා වැඩ බලන විදේශ අමාත්‍යවරයා විදිහට කටයුතු කරයි කියලා නවින් දිසානායක වැවිලි කර්මාන්තමාත්‍යවරයාගේ නමත් මෙතනදී කියුණා. අවස්ථා තුනකදී ටිකක් වෙනස් අදහස් තුනක් මාධ්‍යයට නවින් දිසානායක අමාත්‍යවරයා සලහන් කළා. එක වතාවකදී ඔහුගෙන් මාධ්‍යයේ මේ පිළිබඳ අහද්දි ඔහු විදේශ අමාත්‍යවරයා බවට පත් කරයි කියලා කියද්දී ඔහු කිව්වේ බලමු එවැනි වගකීමක් හම්බුනොත් ඔහු කරන්න සූදානම් වෙන ප්‍රකාශයක් සිද්ධ කළා. ඉන් අනතුරුව දෙවැනි වතාවට ඔහු මාධ්‍යයට කියනවා තවදුරටත් මම වැවිලි කර්මාන්තමාත්‍යවරයා විදිහට කටයුතු කරයි. ඔහු විදේශ අමාත්‍යවරයා නොවන වග ඊට පස්සේ අපිට ආරංචි වුණා. ඔහු සඳහන් කරා කියලා නියෝජනය කරන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැවිලි ආශ්‍රිතව කටයුතු කරන විශාල ජනතාවක් ඉන්නේ. ඒ නිසා තමන්ගේ ප්‍රදේශයේ ජනතාවට වැඩිපුර සේවයක් කරන්න වැවිලි කර්මාන්තමාත්‍යවරයා විදිහට කටයුතු කරන එක හොඳයි විදේශ අමාත්‍ය ධුරයට වඩා කියලා ඔහු අදහස් පළ කළා කියලා යනුව දැනට පෙනී යනවා. ඔහු පිළිබඳව සලකා බැලීමක් සිදු නොකරන හැඩක්. ඒ අනුව තිලක් මහරපණ අමාත්‍යවරයා වැඩ බලන විදේශ අමාත්‍යවරයා බවට පත් වේ ඉදිරියේදී.
හොඳයි, මේ අලුත් විදේශ අමාත්‍යවරයා කවුරුන්ද යන්න පිළිබඳව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා යම් කිසි ඉඟියක් පළ කළා මාධ්‍ය හමුවේ ඔබ සඳහන් කරපු ආකාරයට. එදී මේ අලුත් ලේකම්වරයෙකු පිළිබඳවත් රාජ්‍ය අමාත්‍යවරයා යම් කිසි වූ ප්‍රකාශයක් කරා.
මං හිතන්නේ අලුත් ලේකම්වරයෙකුත් පත් වෙන්න નિયમિતයි අමාත්‍යංශයට. ඒ ලේකම්තුමා පත් වෙන්නේ 15 වෙනිදා ප්‍රසාද් කාර්යවාස මම හිතන්නේ ඇමතිතුමාත් ඒ දවසට කිට්ටු දවසක පත් කරයි කියලා තමයි අලුත් වැඩ බලන ඇමතිතුමා. දන්න තරමින් සාකච්ඡා වෙවි හිටියේ තිලක් මහරපණ මහත්මයාව පත් කරන මේක පිළිබඳවයි.
මේ ළඟට උණුසුම් නැගෙන කතාබහ තමයි වත්මන් අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ පසුබල මන්ත්‍රීවරුන් විසින් ගෙන ඒමට සූදානම් වනවාය කියන විශ්වාස භංගය සම්බන්ධ වන තොරතුරු අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍යවරයාට ඇයි මෙවැනි විශ්වාස භංගයක් චෝදනා වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තියෙන කරුණු අපි මුලින්ම පෙළගස්වමු.
ප්‍රාධිකරණ නායක ඇමතිවරයාට එරෙහිව යම් ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා කියලා දැනගත්තාත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මැති ඇමතිවරු ටිකක් කලබල වෙච්ච ආකාරයක් අපි දැක්කා. ඒකට හේතුව තමයි අපේ පෞද්ගලික කාර්ය චෝදනා කළේ කලින් රජයේ පැවති කාලේ බොහෝ දෙනෙක් හොරකම් කළා, ඔවුන්ට චෝදනා තිබෙනවා, FCIDAට ගියා, අධිකරණයට ගියා, නීතිය ක්‍රියාත්මක කරා, FCIDAගේ ෆයිල් 80කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා, ඒවැ කටයුතු නිම කරලා තියෙනවා. තාම ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරලා නැහැ. නමුත් බලයට පත් වුණාට පස්සේ දැනට බලයේ ඉන්න ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙකුටත් යම් ආකාරයකින් චෝදනා එල්ල වෙලා මහබැංකු සිද්ධිය සම්බන්ධයෙන් උත් එක්සත් ජාතික පක්ෂයට යම් කළු පැල්ලමක් එකතු වුණා. මේව සිද්ධ වෙද්දී පහුගිය කාලේ අපි චෝදනා කරපු හොරු අත්අඩංගුවට ගත්තේ නැත්තේ කොතනද ඒව හිර වෙලා තියෙන්නේ කියන කාරණෙත් එක්ක අපි දැක්කා. පසුපෙළ මන්ත්‍රීවරු නියෝජ්‍ය අමාත්‍යවරු යම් අදහස් දැක්වීමක් සිද්ධ කරනවා. විශේෂයෙන්ම විදුලි බලහපොරොත්තු රජරණී බලශක්තිය නියෝජ්‍ය අමාත්‍යවරයා අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ අදහස ඔහු ඉදිරිපත් කළා ඍජු මාධ්‍යයට. විජේදාස රාජපක්ෂ ඇමතිතුමා යුක්තිය පසඳලීම පිළිබඳව කළමනාකරණයේ පහසුකම් සැපයීම, ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරිදි නව නීති පැනවීම, අයිතු ලෙස ධනවත් වූ අයගේ දේපල අත්පත් කර ගැනීම පිළිබඳව දක්වන මන්දෝත්සාහී භාවය, ඒත් එක්කම දැනට තිබෙන ක්‍රමය වෙනස් කරන්න ඔහුගේ වගකීම් ඉටුවෙන්නේ නැහැ කියන ප්‍රකාශය අජිත් පීතරා නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ වචන වලින්ම කරලා තිබුණා. ඒත් එක්කම හර්ෂ දිස්සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රීකුටේදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරා අද වෙනකොට FCID එක විමර්ශන 87ක් ඉවර කරලා තියෙනවා. ඒව නීතිපතිට යවලා තිබෙනවා. කාටද නඩු දෙන්නේ කියන ප්‍රශ්නාර්ථකය මාධ්‍ය ඉදිරියේ තිබ්බා. එතකොට මේ කාවද බේර ගන්න හදන්නේ? ඒකට අධිකරණ ඇමතිවරයා උත්තර දෙන්න ඕන කියලා සඳහන් කළා. ඒත් එක්කම අපි දැක්කා කැබිනට් ප්‍රකාශක රාජිල් සේරාරත් අමාත්‍යවරයා මේකට අඩුපාඩු එකතු කරන ආකාරයක් හම්බන්තොට වරාය චීනයට ලබා දීම පිළිබඳව ගිසුමක් අත් සංකලා. ඒක එක්සත් ජාතික පක්ෂය සහ අමාත්‍ය මණ්ඩලයේ සාමූහික තීරණයක්. නමුත් තනිව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කියනවා නැවතත් හම්බන්තොට වරාය රජයට අරගෙන තමයි පස්ස බලන්නේ, තමන් ඒ වෙනුවෙන් තනියෙන් හරි කැප වෙනවා කියලා. ඉතින් මේක කැබිනට් සාමූහිකත්වයට බාධාවක්, කැබිනට් සාමූහිකත්වයේ අභියෝගයට ලක් කරන අවස්ථාවක්. එනිසා කැබිනට් සාමූහිකත්වයට පිටුපෑම කියන කාර්යය මතත් විශ්වාස භංගයක් රැගෙන එනවා කියන කාරණා සමාජය තුළ කියවෙනවා. ඉතින් මීට කලිනුත් ප්‍රායෝගික විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කෝප් කමිටුවේ සභාපතිවරයා හිටපු කාලේ මෙමෙනි උත්සාහයන් කීපයක් සාර්ථක වුණා. විශේෂයෙන් රක්ෂණ සමාගම, ගෑස් සමාගම, කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් සංකීර්ණයක්, මේවා රජයේ අඩු මුදලට පෞද්ගලිකාංශයට ලබා දීම කියන කාරණා පදනම් කරගෙන කරපු පරීක්ෂණවලදී නැවත රජයට ලබා ගන්න කටයුතු කරා. ඉතින් එවැනි කටයුතු සිදු කරලා ඒ පිළිබඳ අත්දැකීමක් ප්‍රායෝගික සමාජයට දීපු අමාත්‍යවරේ ඔහු මෙවරත් අද වෙනකොටත් ඍජුව කියනවා හම්බන්තොට වරාය නැවත රජයට ලබාගෙන තමයි මම පස්ස බලන්නේ කියලා. ඉතින් මෙවැනි කාරණා ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙකුට රුස්සන්නේ නැති හැඩක් තමයි පේන්න තියෙන්නේ. ඒ අනුව තමයි විශ්වාස භංගය අරගෙන ඉන්න කටයුතු කරන්න සූදානමක් තිබෙනවා කියලා ඔවුන් මාධ්‍ය හමුවෙත් කතා කරන්නේ. දිල්ලුක්ෂි,
ඔව්, ඇත්තටම දැන් මෙහිදී මේ ඒකාබද්ධ විපක්ෂය, එතකොට JVP එක, TNA එක, එතකොට මේක ගෙනෙන්නට සූදානමක් තියෙන UNP එකේ පසුපෙළ මන්ත්‍රීවරුන්, මේගොල්ලෝ මොන වගේ කතන්දරද මේ වෙනකොට කියමින් ඉන්නේ මේ සිදුවීම සම්බන්ධව?
ඔව්, පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඔවුන්ට ඍජුව කියන්න බෑ අපි විශ්වාස භංගයක් ගෙනල්ලා ඔහුට එරෙහිව ඡන්ද ලබා දෙනවා කියලා. ඉතින් ඉඟිපල කරනවා මාර්ග 60කින් අලුත් රටක් කියන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව විජේදාස රාජපක්ෂ ඇමතිතුමා කටයුතු කරන්නේ. දැනට මේ FCID එක බාරයේ තියෙන වැඩ අවසන් කරපු ෆයිල් 84 නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේවට ඔහු වගේ කියන්න ඕන වැනි ප්‍රකාශයක් එක්ක තමයි විශ්වාස භංගය පිළිබඳව කියවෙන්නේ. අපි දැක්කා මේ ගැන කතා කරන අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාත් මාධ්‍යයේදී අවසාන වශයෙන් සඳහන් කරලා තිබුණා මේක පසුපෙළ මන්ත්‍රීවරුගේ එන්න හදන එකක්, නමුත් ඒකට මමවත් අත්සන් කරන්නේ නැහැ කියලා ඔහු පිටත්ෙන් කියුණා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝත් මේ පිළිබඳව වැඩියමක් සඳහන් කරන්නේ. අපි දැක්කා ඩිලාන් පෙරේරා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔහුත් කිව්වේ මේ සම්බන්ධයෙන් කතා කරන කාරණාවල යම් ඇත්තක් තියෙනවා, නමුත් විශ්වාස භංගයක් වගේ දෙයක් ගැන අවුතින් අපි සූදානම් නෑ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට විරුද්ධව ඡන්ද දෙන්න කියලා. එහෙමනම් විශ්වාස භංගයක් ආවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ පාර්ශවය ඒකට පක්ෂ වෙන්නේ නෑ. ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරලා තිබුණා ඔහුනුත් මේකට සහය දෙන්න සූදානමක් නෑ කියලා. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව අවධානය යොමු කර තියෙන ඔවුන් රවි කරුණානායක අමාත්‍යවරයාගේ විශ්වාස භංගය සහ ඔහුට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න යන ආකාරය පිළිබඳව ඍජුව කතා කළා. නමුත් ඔවුන් තාම ඍජුව මේ විශ්වාස භංගය පිළිබඳව අදහසක් ප්‍රකාශ කරලා නැහැ දැනට තියෙන තත්ත්වය අනුව. දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ පැත්තෙනුත් මේ සම්බන්ධයෙන් තාම ප්‍රකාශයක් සිද්ධ වෙලා නැහැ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට රැගෙන ඉන්න නියමිත විශ්වාස භංගය සම්බන්ධයෙන්.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂිත කතාබහක් ඇතිවෙලා තියෙන කාලවකවානුවක අපිට මතක ඇති ගිය සතියට කලින් සතිය සඳහා අපි යම් කිසි වූ ඉඟිපල කිරීමක් සිදු කළා. ඒ වෙනකොට කනින් කොනින් අපිට දැනගන්නට ලැබුණ ආරංචිත් එක්ක පළාත් සභා මැතිවරණයේ තිබීමේ යම් කිසි වූ සූදානමක් ඒ වෙනකොට පැවතියා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ එක්තරා ප්‍රකාශයක් අනුව ඔහු සඳහන් කළා ඔක්තෝබර් මාසයේ වගේ වෙද්දී මේ සම්බන්ධව දින ප්‍රකාශ කිරීමක් සිදු කරන්නට හැකියාවක් ලැබේවි කියලා. නමුත් අපි සතියකට කලින් ඔබට ප්‍රකාශ කළා මේ කාර්යවේ සිදුවීමට ඉඩකඩක් නොමැති වේවි. මොකද සියලුම පළාත් සභා මැතිවරණ එකවර පැවැත්වීමේ යම් කිසි වූ අදහසක් මේ වෙනකොට ඇවිල්ලා තියෙන නිසා කියලා. දැන් මේ සම්බන්ධයෙන් අලුත්ම තොරතුරුකුත් අපිට වාර්තා වෙනවා මේක නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමක් හා සම්බන්ධව. මනෝජ්, දැන් එතකොට සියලුම පළාත් සභා මැතිවරණ එකවර පැවැත්වීමේ තීන්දු තීරණවලට රජය සම්පූර්ණයෙන්ම එකඟ වෙලාද මේ කාර්යවේ සිදු කරලා තියෙන්නේ? මොකක්ද මේ තත්ත්වය?
මේ වන ටෙක්සස් ජාතික පක්ෂයේ පාර්ශවයෙන් මෙවැනි මැදිහත් වීමක් තිබෙනවා. අර ඔබත් කිව්වා වගේ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ඔක්තෝබර් 2 වෙනිදා පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ යම් දින ප්‍රකාශ කිරීමේ බලාපොරොත්තුවක් දීලා තිබුණා. පළාත් පාලන මැතිවරණ අවුරුදු දෙකකට වැඩිය දැන් කල් ගිහිල්ලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් ඇතුලේ කල් පිරෙන පළාත් සභාවල ඡන්දය තියෙයි කියන බලාපොරොත්තුවක හිටියා. ඒ වගේ වෙලාවක තමයි ආණ්ඩුව පාර්ශවයෙන් කියන්නේ අපි කාලය ධනය මේ සියල්ල ඉතුරු කර ගැනීමේ බලාපොරොත්තුව එක්ක පළාත් නමේම ඡන්දය එකම දිනයක තියන්න යනවා කියලා. ඉතින් සියලු පළාත් සභා එකම දිනයක පැවැත්වීමේ නියමයන් සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබඳ 50 කෙටුම් පතට අදාළ ගැසට් නිවේදනය මේ වෙනකොට අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනය පරිදි නිකුත් කරලා තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ ඔය අපි බලාපොරොත්තු වියාගෙන හිටපු කල්පිරණවා කියපු නැගෙනහිර සබරගමුව ඒත් එක්ක මුතුරු මැද කියන පළාත් සභාවලත් ඡන්දේ කල්යන හැඩක් තමයි පේන්න තියෙන්නේ. ඊට මූලික වන කාරණා තුනක් පමණ මේ වන විට මාධ්‍ය ඔස්සේ නිරාවරණය වෙලා තියෙනවා. එන්න එකක් තමයි සියලු පළාත් සභා විසිරෙන දින පාර්ලිමේන්තුව නිශ්චය කළ යුතුයි කියලා වගන්තියක් මේකට ඇතුළත් කරලා තියෙනවා. එහෙමනොත් ඒ නිශ්චිත දිනය අවසානයට සංස්ථාපනය කරපු පළාත් සභාවේ දුරකාලීකුත් වන දිනයට පසු දිනයක් නොවිය යුතුයි කියලා සඳහන් වෙලා තියෙනවා. එහෙම බැලුවොත් දැනට 2019 අවුරුද්ද තමයි ඌව පළාතේ නිල කාලය අවසන් වෙන්නේ. ඌව පළාතේ නිල කාලය අවසන් වන දිනයට කලින් දිනයක්. එතකොට 2019 මේ අදාළ දිනයට කලින් දිනයක් තමයි පළාත් සභා ඡන්දය පැවැත්වෙන දිනය විදිහට සැලකෙන්නේ. ඒත් එක්කම නිශ්චිත දිනයට කලින් අවසන් වන පළාත් සභා නිශ්චිත දිනය දක්වා දීර්ඝ කරනු ලබන වාසේ සැලකිය යුතුයි කියලා එක වාක්‍යයක් ඇතුළත් වෙලා තිබෙනවා. නිශ්චිත දිනය කියලා කියන්නේ මේ මැතිවරණය පවත්වන දිනය. ඒ දිනයට කලින් අවසන් වන පළාත් සභා ඒ අදාළ දිනය දක්වා දීර්ඝ කරාසේ සලකා බලනවා කියලා සඳහනක් තිබෙනවා. යම් කිසි හේතුවක් නිසා යම් පළාත් සභාවක් විසුරුවනු ලබන අවස්ථාවක ඒ පළාත් සභාවේ බලතල නිශ්චිත දිනය දක්වා පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුතුයි කියලා වාක්‍යයක් මේට ඇතුළත් කරලා තිබෙනවා. මේවා තියෙන්නේ නිකුත් කරපු ගැසට් නිවේදනේ. මේ පිළිබඳව විසුවන සංශෝධනයේ පරක් කෙටුම්පත පාර්ලිමේන්තුවටයි ඒ පිළිබඳව වාද විවාද කරයි. දැනටමත් පක්ෂවල අකමැත්ත මේ සම්බන්ධයෙන් ප්‍රකාශ වෙලා තිබෙනවා. ජනතාවේ මුක්ති පෙරමුණ පැත්තෙන් කියන්නේ සියලු පළාත් සභා එකම දිනයක තියෙන එක හොඳයි. නමුත් ආණ්ඩුව කරන්නේ බලාපොරොත්තු වෙන්නේ වෙයි ඔක්තෝබර් නොවැම්බර් මාසවල තියෙන ඡන්දේ කල් දාන්න තමයි මේ වැඩේ කරන්න කියලා. ඒත් එක්කම ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් බැලුවොත් ලක්ෂ්මන් යාපා රාජ්‍ය අමාත්‍යවරයාත් කියලා තිබුණා පළාත් සභාවල දුරකාරය දීර්ඝ කරන්න නීතිමය පසුබිමක් නැහැ කියලා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය විතරක් කැමති වැඩක් හැටියට තමයි මේක දැනට හුවා දක්වලා තියෙන්නේ. කොහොම වුණත් අග්‍රාමාත්‍යවරයාගේ නියමයක් එක්ක මේ ගැසට් නිවේදනය නිකුත් වීම හරහා සියලු පළාත් සභා එකට තියන්න තමයි මේ යන්නේ කියන අදහස තමයි එන්නේ. මේ පළාත් සභා සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයේ 20 වන සංශෝධනයට අදාළව ආවා කියලා සඳහන් කිරීම පිළිබඳවත් අපි යම් මතක් කිරීමක් සිද්ධ කරවුතින් ඔබට මතකයි අලුත් ආණ්ඩුව පත් වෙනවත් එක්කම විශේෂ සඳහනක් කරා ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම සහ ඊට අදාළ ක්‍රියා වලට ඔබ යොමු වෙනවා. ඒත් එක්කම මනාප ඡන්ද ක්‍රමයත් එක්ක තියෙන පොරේ නැති කරන්න මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා කියලා. ඒතකොට මේ විධායක බලතල සීමා කිරීම සහ අදාළ කාරණා 19 වෙනි සංශෝධනය හරහා සිද්ධ කළේ 20 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන ඉති මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. ඒ නිසා පළාත් සභා සම්බන්ධ කාරණය ඒ අනුවයි මේ 20 වන සංශෝධනයට අදාළ නියමයන් විදිහට මේ නියමයන් ගැසට් වෙලා තිබෙන්නේ.
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව බොහෝ ආන්දෝලනාත්මක කාරණා මතුව තිබුණු යුගයක අපි අවසාන වශයෙන් ඇහුව කතන්තරේ තමයි නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම හා සම්බන්ධව ලියකියවිලිවලට නිල වශයෙන් අත්සන් තැබීමේ ක්‍රියාදාමය පහුගිය සතිය වෙනකොට තවත් විශේෂිත කාරණාවක් එළියට ආවා. දැන් මේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සිදු කරපු මේ කාර්යය ව්‍යාජ කාර්යයක්. මේක හරියටම රජයට පවරා ගත්තේ නැහැ. මෙතන යම්කිසි වංචාවක් සිදු වෙලා තියෙනවා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාක්ෂි සහිතව පෙන්නුම් කරනවා. මේ කතන්දරය පිළිබඳව අපි ටිකක් වැඩිපුර අවධානය යොමු කරමු. මනෝජ්, සාක්ෂි සහිතව ඔවුන් කියන කාරණා මොනවද මේ සම්බන්ධයෙන්?
ඔව්, දැන් කිසි දෙයක් සංගවන්න හැකියාවක් නැහැනේ තොරතුරු දැනගැනීමේ පනපත් එක්ක. රජයත් නෙවිල් ප්‍රනාන්දු රෝහලත් එකතු වෙලා උත්සවයක් තියලා යම් ගිවිසුමකට අත්සන් කළා. ඒ ගිවිසුමෙන් කියුනේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමක් කියන කාරණය සමාජයට එළිදරව් වුණත් ගිවිසුම මොකක්ද කියලා අපි දැක්කේ නැහැනේ. ඉතින් තොරතුරු දැනගැනීමේ පනත ප්‍රයෝජනයට අරගෙන රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ගිවිසුම මොකක්ද කියලා ඉල්ලලා තිබුණා. ඉතින් මේ අනුව ගිවිසුමක් ලැබිලා තිබුණා. ඔවුන් සඳහන් කරන ආකාරයට නෙවිල් ප්‍රනාන්දු රෝහලත් රජයත් එකතු වෙලා අත්සන් කරලා තියෙන්නේ රෝහල රජයට පවරා ගැනීමේ ගිවිසුමක් නෙවෙයි, ඉදිරියේදී ගිවිසුමකට අත්සන් කිරීමට කැමැත්ත පළ කිරීමේ ලිපියක් තමයි මේ අත්සන් කරලා තියෙන්නේ කියන කාරණය ඒක පිටපතක් සහිතව රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට හෙළිදරව් කළා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ගේ අදහස් දැක්වීමේදී මෙහිදී කිව්වේ ජනාධිපති ළඟ තියාගෙන අභිමතය පළ කිරීමේ ලිපියක් තමයි මේ අත්සන් කරලා තියෙන්නේ. ඉතින් යම් ආකාරයකට මේ පාර්ශ්ව එකතු වෙලා ජනාධිපතිතුමා වතර වැක්කුවදු වැනි මතයක් තමයි ඔවුන්ගේ හඬින් ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව රට ඉදිරියේ ඔප්පු වෙලා තියෙනවා ගිවිසුමක් නෙවෙයි ප්‍රනාන්දුරෝහලත් එක්ක අත්සන් කරලා නැහැ කියන කාරණේ කියලා ඔවුන් සඳහන් කළා. යන ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය පීවර ගන්න ඔවුන්ගේ සූදානමක් තිබෙන බවක් මේ මාධ්‍ය හමුවේදී සඳහන් වුණා.
ඒ වගේ මම ටිකක් අවධානයට ලක් කරන්න කැමති නියඟය සම්බන්ධව මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරු පිළිබඳව දිස්ත්‍රික් ගණනාවක් මේ සම්බන්ධයෙන් නාපතාවට ලක් වෙලා කියන වගේ තමයි අපිට වාර්තා වන්නේ. සංඛ්‍යාත්මකව කොයිතරම් ප්‍රමාණයක් මින් පීඩාවට පත් වෙලා තියෙනවද, මොන වගේ දිස්ත්‍රික්කද වැඩියෙන් පීඩාවට පත් වුණු දිස්ත්‍රික් විදිහට හඳුනාගෙන තියෙන්නේ මනෝජ්?
ඔබට මතකයි පහුගිය මැයි මාසයේ විශේෂයෙන් බස්නාහිර පළාත, දකුණු පළාත, සබරගමු පළාතට ගම් වතුර ඇවිල්ලා අපි ගම් වතුර ආධාර අරගෙන ගියා. වතුර වැඩි වෙලා ඒ කාලේ පවා උතුරු පළාතේ දැඩි නියඟයක් තිබුණා. නියඟය ආවා කියලා එකපාර අර ගම් වතුරකින් වෙන බලපෑම වගේ, කන්දක් කඩා වැටුණා වෙන බලපෑම වගේ එහෙම බලපෑමක් නැහැ. ඒ නිසා යට ගියාට ඒ කාලේ ඉඳලම විශේෂයෙන් උතුරු පළාත දැඩි නියඟයකින් පීඩා වින්දා. ඒ වගේම වර්තමානයේ වෙනකොට උතුරු මැද පළාත විශේෂයෙන්ම පොළොන්නරුව, සානුරාධපුර දිස්ත්‍රික්ක, හම්බන්තොට දිස්ත්‍රික්ක, යාලාශ්‍රිත ප්‍රදේශයේ දැඩි නියඟයකට පත් වෙලා තිබෙනවා. බොන්න පානීය ජලය හොයාගන්න බැරි මිනිසුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් එවැනි තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ අවස්ථාව කරගෙන පුංචි දිය කඩිති වලින් වතුර බොන සත්තුන්ට වතුර වලට වස දාලා මස් පිණිස සතුන් මරණ මිනිස්සු මේ අවස්ථාවේදී සැහැසි වෙන ආකාරය පිළිබඳව තොරතුරු අපිට වාර්තා වෙලා තියෙනවා. කොමුණත් පළාත් 6කට මේ පීඩාව දැනට දැනෙලා තියෙනවා. පානීය ජලය නැතුව විශේෂයෙන් කුරුණෑගල වැනි ප්‍රදේශත් ඒ ආකාරයෙන්මයි, බණ්ඩාරවිල වැනි ප්‍රදේශ උමා ඔය සහ දාල කාරණා නිසා නියඟයට පත් වෙලා තියෙනවා. එම් බලුවට පස්සේ පළාත් 6ක පවුල් ලක්ෂ 3කට වැඩියෙන් මේ නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. සංඛ්‍යාත්මකව පුද්ගලික විදිහට ගත්තොත් ලක්ෂ 13කට වැඩි පිරිසක් මේ වෙනකොට ලංකාවේ වතුර නැතුව නියඟය නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් සඳහන් කරනවා ඔවුන්ට අදාළ වැව් වලින් ජලය නිකුත් කිරීම පවා නවත්වල තියෙන්නේ කියලා. නිකුත් කරන්න තරම් ජල කඳක් ඒ වැව් වලත් ඉතුරු වෙලා නැහැ. ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට අවුරුද්දකට වැඩි කාලෙකින් තාම වැහපු නැති ප්‍රදේශ තියෙනවා. එම් බැලුවොතින් ඉදිරියේ විශේෂයෙන් වී ඇතුළු කෘෂිකාර්මික භෝග වගාවටත් ලොකු තර්ජනයක් තිබෙනවා කියලා කියන්නේ ඉදිරි කාලයේ ලැබෙන අස්වැන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. දැන් වැස්සක් වැඩක් නැහැ, ඒකේ ප්‍රතිඵල ඊළඟ අස්වැන්න නිරණ කාලයට තමයි බලපාන්නේ. අවසාන වශයෙන් සඳහන් කළොත් ලංකාවේ ලක්ෂ 13කට වැඩි පිරිසක් මේ වෙනකොට නියඟයෙන් පීඩා වෙනවා.
ඔ අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු සම්බන්ධව පසුගිය කාලයේදී ඇති වුණු දීර්ඝ කතාබහත් එක්ක දඩමුදල් නියම කිරීමක් සිදු වුණා. ඒ සම්බන්ධව වන තොරතුරු මේ වෙනකොට තහවුරු වෙමින් එළියට ඇවිල්ලා තියෙනවා. දඩමුදල් ප්‍රමාණය 25,000 දක්වා වැඩි කරලීමේ ක්‍රියාදාමය මුලින්ම සාකච්ඡාවට බඳුන්නේදී අපි දැක්ක ශ්‍රී ලංකාව තුළ විශාල විරෝධතාවක් මේ සම්බන්ධයෙන් මතුවෙනවා. හැබැයි දැන් මේක ගැසට් කරන්න යනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉන් අනතුරු මේකට නීත්‍යානුකූල භාවයක් ලැබෙනවා. ඇත්තටම දැන් මේ සම්බන්ධව මොකක්ද රටේ තියෙන කතා බහ මනෝජ්?
වැරදි හතක් වෙනුවෙන් දඩේ 25,000 දක්වා වැඩි කරන්න ඕන කියලා යෝජනා ආවේ 2016 අයවැයි. මේකට විවිධ පාර්ශ්ව අදහස් දැක්වුවා. රියදුරන්ගේ නොකමැත්තක් තිබුණා, ත්‍රිරෝද රථ රියදුරන්ගේ නොකමැත්තක් තිබුණා. මේ සියල්ලත් එක්ක ජනාධිපතිතුමා ජනාධිපති කමිටුවක් පත් කරා. ඒකේ නිර්දේශ අනුව දරමුදල් වැඩි කිරීමට අදාළ යෝජනාව පෞගේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා එහිදී අනුමතිය ලැබුණා. වැරදි හතක් දිනුවෙන් වන දඩේ 25,000 කරන්න කියලා නියෝජනා කරලා තිබුණේ. නමුත් 7-5 දක්වා අඩු වෙලා තිබෙනවා. ඒ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කළාම, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති අය සේවයේ නියුක්ත කළාම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරලා රිය ධාවනය කළාම, වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය කරාම සහ දුම්රිය මාර්ගයකට අපරීක්ෂාකාරීව වාහන ඇතුළු කරාම කියන වැරදි පහට අදාළව දඩේ 25,000 දක්වා වැඩි වෙලා තියෙනවා. තව වැරදි දෙකක් ඔබට මතකයි. එකක් අධිවේගයෙන් රිය පැදවීම සහ යමෙන් ඉස්සර කිරීමේ දඩය 25,000 දක්වා වැඩි කරන්න කියන යෝජනාව ආවා. අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් දඩේ අදාළ වේග සීමාවට එහා වැඩිවන වේගය අනුව ප්‍රතිශතාත්මකව උපරිමයේ රුපියල් 15,000ක් දක්වා දඩේ වැඩිවීමක් තමයි අලුත් නීති අනුව සකස් කරලා තියෙන්නේ. ඒ අනුව නියම කරන වේගයට වඩා 50%ක් වැඩි වුණොත් උපරිම දඩේ 15,000යි. ඒ අනුව වැඩි වෙන වේගයේ ප්‍රතිශතය අනුව තමයි ඒ දඩේ වැඩි කරන්න නීති සකස් කරලා තියෙන්නේ. වමෙන් ඉස්සර කිරීමේ දඩේ කලින් තිබුණේ රුපියල් 1,500යි. ඒක රුපියල් 2,000ක් වෙනකන් විතරයි වැඩි කරන්නේ. ඒකත් රුපියල් 25,000ක් දක්වා වැඩි වෙන්නේ නැහැ. නොසැලකිලිමත්ව රිය ධාවනය සහ අනතුරුදායක ලෙස රිය ධාවනය කිරීම කියන කාරණය දඩේ රුපියල් 10,000ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒත් එක්කම නියමිත වයසට අඩු අය රිය ධාවනය කිරීමේ දඩේ රුපියල් 5,000යි කලින් තිබුණේ. ඒක රුපියල් 30,000ක් වෙනකන් වැඩි කරලා තියෙනවා. ජංගම දුරකථන භාවිතා කරමින් රිය ධාවනය කිරීමේ දඩේ රුපියල් 2,000යි. ඊට අමතරව මෝටර් රථ ප්‍රවාහන පරතේ ප්‍රකාශිත දඬුවම් දක්වලා නැති වැරදි සඳහා අය කරන සියලු දඩමුදල රුපියල් 2,500ක් දක්වා වැඩි කරලා තිබෙනවා. ඉතින් ඊට අදාළ පත්‍රිකාව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සකස් කරලා ගැසට් කරාට පස්සේ මේක ක්‍රියාත්මක වෙන්නේ කවදද කියලා දැනුම් දෙන්න පුළුවන් කියලා අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍යයට අදහස් පළ කළා. ඒ අනුව ඉතා ඉක්මනින් මේ දඩමුදල් ක්‍රියාත්මක වේවි බොහෝ දුරට.
හොඳයි, ඔස්ට්‍රේලියාවේ සිට අපේ ශ්‍රී ලාංකේය ජන ප්‍රජාවටත් මේ කරුණු කාරණා දැන සිටීමේ ඉතාමත් වැදගත්. ඔබ මේ ළඟට නිවාඩුවට ශ්‍රී ලංකාවට යනවා නම් ඔබ එහිදී රිය පදවනවා නම් අනිවාර්යෙන් ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ඔබ පාවිච්චි කරන්නේ. එහෙමනම් මේ දඩ සියල්ලටම ඔබත් යටත් වෙනවා. එනිසා ඒ පිළිබඳව වඩාත් හොඳින් අවබෝධයෙන් මේ ළඟ වතාවේ ශ්‍රී ලංකාවට යනකොට යන්න කියනත් අපි ඔබට මතක් කර සිටිනවා. බොහොම ස්තුති මනෝජ් සවිස්රාත්මක තොරතුරු විග්‍රහයට. අපි ස්තුතිවන්ත වෙනවා මේ සියලුම කාරණාවල ඇතුළත තොරතුරු සම්පූර්ණයෙන් විග්‍රහ කරමින් අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙමින් පිළිබඳව. අපි එහෙමනම් ලබන සතියේ සඳුදා හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් බොහොම ස්තුති
ලොකුයි. SP සිංහල වැඩසටහන ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංග